මේ සතිය වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන තතු විත්ති විමසා බලන්නට එහෙමනම් දැන් අපි සූදානම් වෙමු. පසුගිය සතියේදී උණුසුම් කරුණුකාරණා බවට පත්වුණු තොරතුරු කිහිපයක් සම්බන්ධව විමර්ශනාත්මකව සාකච්ඡා කිරීමට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා. කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දිලක්ෂි.
කතන්දර කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් මං මූලිකත්වය අරගන්නට කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන් ඉවත් කිරීම හා සම්බන්ධව වුණු සිදුවීම. විශේෂයෙන්ම අපිට පසුගිය කාල වකවානුවේදී අහන්නට ලැබුණා මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව. ඒ හා සම්බන්ධව තොරතුරු කතාබහ කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව, කල්ලි දෙකක් නිර්මාණය වීම පිළිබඳව, ඉදිරි පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීම පිළිබඳව නොයෙකුත් කතා ඇහුණා. ඒ අතරතුරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කිහිප දෙනෙකු ඉවත් කිරීමට ගත්ත තීරණය පිළිබඳවත් විශාල ආන්දෝලනයක් ඇති වුණා. මා කැමති සංජීව, මේ සම්බන්ධව දේශපාලනිකව කොයි වගේ විග්‍රහයක්ද තියෙන්නේ? මේ සිදුවීමෙන් අනතුරුව මේ ඉවත් වුණු පුද්ගලයින් යම් ප්‍රකාශ කළා තියෙනවද? එසේත් නොමැතිනම් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මේ සම්බන්ධව සුභ හෝ අසුභ ආකාරයකින් යම් කිසිවූ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවද? මේ කරුණු පිළිබඳව සවිස්තරාත්මකව කතා බහ කරන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ඇතුළත ගිහිල්ලා මේ කාරණාව ගැන කතා කරනවා නම් විරුක්ෂි, මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හේතුව පක්ෂ ව්‍යවස්ථාව විසින් පක්ෂ සභාපතිවරයාට බලය පවරා තිබෙනවා ඕනෑම මොහොතක ආසන සංවිධායකවරයෙක් පත් කිරීමට හෝ ඉවත් කිරීමට. ව්‍යවස්ථානුකූල තත්වයක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂ අභ්‍යන්තරය ඇතුළත ගිහිල්ලා සාකච්ඡා කරනවා නම් එතනදී පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් නායකත්වයේ දරන කණ්ඩායම මෙහිදී මතුකළ තර්කය බවට පත්වුණේ ඒක. මේක පක්ෂ නායකත්වයේ විසින් ගන්නා ලද පක්ෂයේ ප්‍රතිසංවිධාන තීන්දුවක්. එතනින් එහා ගිහිල්ලා මේක පෙර නොවිරු සුවිශේෂී තත්වයක් නෙවෙයි කියන තැන ඉඳලා තමයි ඔවුන් මේ සම්බන්ධව පැහැදිලි කිරීම කිහිපයක් ඉදිරිපත් කළේ. නමුත් මේක විශේෂිත අවස්ථාවක්ද නැද්ද කියන කාරණාව පැහැදිලි කරගත හැකි මෙතන සිට ඉදිරියට මාවිසින් ඔබට අනාවරණය කරන තොරතුරු කිහිපය පැහැදිලි කරගත්තාට පස්සේ අපි යමු දිරුක්ෂි මේ සංශෝධනයෙන් සංවිධායක තුර අහිමි වෙන පුද්ගලයන්ගේ නාම ලේඛනය ළඟට. මේ ප්‍රමුඛයා ගම්පා දිස්ත්‍රික්කයේ නායක මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග. ප්‍රසන්න රණතුංග තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මුළු ලංකාවෙන්ම වැඩිම මනාපගත් කණ්ඩායමේ තුන්වෙනියා. එක රනිල් වික්‍රමසිංහ, දෙක මහින්ද රාජපක්ෂ, තුන්වෙනියා ප්‍රසන්න රණතුංග 3,00,000 ගණනක් මනාප ලබා ගනිමින් මිනුවන්ගොඩ ආසනයේ ඉහළින්ම ජයග්‍රහණය කරමින් ගම්පා දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලයට ලොකු බලපෑමක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් ආසන සංවිධායකවරයෙක් ඉවත් කරන්න බලපාන ප්‍රධානම සාධකයක් තමයි ආසනයේ පදවීම, දේශපාලන වශයෙන් ජනප්‍රියත්වය අඩු වීම, මැතිවරණයේ පරාජයට පත් වෙලා මන්ත්‍රී දුරේ අහිමි වීම සහ ඒ අතර පක්ෂයේ සමග පක්ෂ නායකත්වයේ සමග තියෙන ගැටුම්ද හේතු වෙනවා පක්ෂයක සාමාන්‍ය සංවිධායකවරයෙක් ඉවත් කරන්න. දැන් ඔබට පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් කුමන කාරණාවද බලපාන්නේ ඇත්ද කියලා. ඊට පස්සේ ඔහු ඉවත් කරනවා මහනුවර දිස්ත්‍රික්කයේ මනාපලයේ තුන්වෙනියට එන 1,27,000ක් මනාපගත්ත දිලුම් අමුණුගමව. දිලුම් අමුණුගමටත් ඔහු විසින් නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුර අහිමි වෙනවා. ඊට පස්සේ කාන්ති කොඩිකාර මහරගම සංවිධායකවරියට තනතුර අහිමි වෙනවා. ඒ තනතුර යනවා රසායන පළාත් ප්‍රධාන අමාත්‍ය සුරූ දේවප්‍රියට. කාන්ති කොඩිකාර පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ඡන්ද 27,000ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 13 දෙනෙකුට ඉහළින් පැමිණ නවවැනි ස්ථානයට පත් වුණා. ඊට පස්සේ දෙහිවල ආසනයේ සංවිධායක දුරේ දරණ ධනසිරි අමරතුංගට ඒ ආසන සංවිධායක දුරේ අහිමි වෙනවා. එය ලබා දෙන්නේ පහුගිය ජනාධිපතිවරණයේ සිටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් පිරී සිටි කීර්ති උඩවත් මහතාට ඔහු වසරේ පළාත් සභා මැතිවරණයේ පවා පරාජයට පත් වුණු කෙනෙක්. ඒ වගේම බටහිර කොළඹ නීතිඥ සෙනරත් ජයසුන්දර තමයි සංවිධායක දුරේ හිටියේ. ඔහුව ඉනිවත් කළා හෙක්ට බෙක්මගේ බටහිර කොළඹ ශ්‍රී ලංකා පනලව සංවිධායකවරයා ලෙස පත්කරන්ත ජනාධිපතිවරයා තීන්දුවක් ගන්නවා. මේක තමයි මූලික පසුබිම තොරතුරු විදියට විග්‍රහ කරනකොට අපිට දැක ගන්න හැකියාව ලැබෙන්නේ. ඊට අමතරව රෝහිත අබේගුණවර්ධන විසින් සංවිධායක දුරේ දරන කළුතරට තවත් තම සංවිධායකවරයෙක් පත් කරනවා ලාල් මින්දිස්. ඔහුට තමයි එළවරුමේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් ඉවත්ව ගිය ඇමති දුරේ පවා ලබා දුන්නේ මීට දින කිහිපයකට පෙරාතුව. දැන් මේ ඒකබද්ධ විපක්ෂත් එක්ක එකතු වෙලා අලුත් පක්ෂයක් හදන බවට හඬ නගෙන එවෙනින් පෙනී ඉන්න කම්මැයි මේ තෝරාගත්ත කීප දෙනෙක් පමණ ඉවත් කරන්නේ. දැන් කෙනෙක්ට තර්කයක් තියෙන පුළුවන් දිරුක්ෂි. ඇයි කුමාර වෙල්ගම මතුගමින් අයින් කරන්නේ නැත්තේ? ඇයි හෝමගම බන්දුල ගුණවර්ධන වයින් කළේ නැත්තේ? ඇයි චෙස් වැවේ ගාමිණී ලොකුගේ වයින් කළේ නැත්තේ? මේ ප්‍රශ්නෙත් මෙතන තියෙනවා. මේ පක්ෂ නායකත්වයට එරෙහිව යන පක්ෂයේ විනය නීති උල්ලංඝනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටමින් වෙන පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා කතා කරන කණ්ඩායම අයින් කළා නම් මේ සියලු දෙනා ඉවත් කළ යුතුයි සංවිධායක තනතුරු වලින්. අපට පැහැදිලි නැහැ මෙතන තෝරා ගන්නා ලද කිහිප දෙනෙක් පමණයි මෙතන ඉවත් කරන්නේ. මේ ප්‍රශ්නය දැන් බොහොම දුරදිග ගිහිල්ලා තියෙනවා. විනුවන් වලින් ප්‍රසන්න රණතුංග ඉවත් කළා එතරට පත් කරන්නේ ඔහුගේම එක කුස උපන් සහෝදරයා රුවන් රණතුංග. රුවන් රණතුංග පහුගේ පාර්ලිමේන්තු මහච්ඡන්දයේ මන්ත්‍රීතුරයා තහිමි වෙනවා. ඔහු පරාජයට පත් වෙනවා. ඊයේ හැන්දෑවේ මිනුවන්ගොඩ ප්‍රසන්න රණතුංගගේ නිවසට රැස් වෙනවා මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ඉහළම දේශපාලන මණ්ඩලයේ. ඒ තමයි මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ. මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ ඒකමතික තීන්දුවක් ගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දේශපාලන කටයුතුලින් ඉවත් වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මිනුවන්ගොඩ බල මණ්ඩලයේ විදිහට කටයුතු කරන්න ඕන තීන්දු කළා. ඒ වගේම අලුතින් පත් කර එවන ලද සංවිධායකවරයා කිසිසේත්ම පිළිගන්නා නැති බවට වන යෝජනාව ඔවුන් විසින් ඒකමතික ලෙස සම්මත කරගන්නා ආකාරයත් අපට දකින්න හැකියාව ලැබුණා. මෙන්න මේ විදිහට තමයි මේ සම්බන්ධ මාතෘකාව උණුසුම් තත්ත්වයකට ගොඩනැගිලා තියෙන්නේ.
මං කැමති සංජීව, දැන් ඔය කාරණාව පසුගිය සතියේදී රැස්වුණු මධ්‍යම කාරක සභාවේදී අවධානයට ලක්ුණාද කියන කාරණාව පිළිබඳව දැනගන්නට, දැන් ඔබ කරපු විග්‍රහය හරහා අසාගෙන සිටින අපි සැමටම යම්කිසි වූ චිත්‍රයක් ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරික කටයුතු වලට බාධාවක්ව හැසිරෙන පුද්ගලයින්ට මේ ආකාරයෙන් යම් යම් තීන්දු තීරණ අරගෙන තියෙන්නේ කියලා. ඒක පැත්තකින්. අනිත් පැත්තකින් ඔබ විග්‍රහයක් කළා. එහෙනම් මේ හා සම්බන්ධව ක්‍රියා කරන තවත් කීප දෙනෙක් සම්බන්ධව මේ තීරණය ගන්න තිබුණා කියලා. නමුත් එසේ අරගෙනත් නැහැ. දැන් මේ කාරණාව පක්ෂ අභ්‍යන්තරයේ කොහොමද සාකච්ඡාවට ලක්ුණේ? මොනවද පක්ෂ අභ්‍යන්තරින්ම නැගුණු ප්‍රතිචාර මේ සම්බන්ධව? මධ්‍යම කාරක සභාවේදී මොන වගේ කතාවක්ද මේ සම්බන්ධයෙන් නැති වෙලා තිබුණේ?
දැන් මේ මාතෘකාව මතුවලා නැත්නම් මේ පක්ෂයේ ප්‍රතිසංවිධානයේ සම්බන්ධයෙන් ගත්ත අතිශය ආందోళනාත්මක තීන්දුවෙන් මේ කිහිපයකට පසුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෛත්‍රීපාල සිරිසේන සභාපතිතුමාගේ නායකත්වයෙන් රැස් වෙන්නේ. දැන් එතනට මේක මාතෘකාවක් වුණේ නැහැ. දැන් විනුචි ඔබට කුතුහලයක් දැනෙනවා මේ ප්‍රබල තීරණය ගැන මොනවද මධ්‍යම කාරක සභාව තුල කතා කළේ කියලා. ඒ වගේම මධ්‍යම කාරක සභාව ඉවර වෙලා ජනාධිපති නිලමෙලසෙන් එළියට එන හැම මධ්‍යම කාරක සභිකයෙකුගෙන්ම එතන රැඳෙන හිටු මාධ්‍යවේදීන් ඇහුවේ මේ ගැන. නායක කියනවා නෑ නෑ අපි ඒ ගැන කතා කළේ නෑ. සුගින්ද නායක කියනවා නෑ ඒක මෙතන මාතෘකාවක් නේ නෑ. එතන මොනවද කතා කළේ? අංක එක තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විසින් තව දින කිහිපයකින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. මෙකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන යෝජනාවට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතික තීන්දුවක් ගන්නවා. ඒ තමයි මේ මධ්‍යම කාරක සභාවේ ප්‍රමුඛතම තීන්දුව බවට පත් උනේ. ඊට අමතරව සාකච්ඡා වෙලා තිබුණේ ප්‍රධානම කාරණාවක් පිළිමව බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යතුමියගේ සියවන ජන්ම සංවත්සරයේ සැමරීම ඇතුළු පක්ෂයේ අනාගත වැඩපිළිවෙල සම්බන්ධ කාරණා කිහිපයක් සාකච්ඡා කළා තිබුණා. පක්ෂයේ තරුණ බල මණ්ඩලය ඒවා ගමින් ගමට කියලා රැස්වීම කියලා පක්ෂයේ උඩනගන කාරණා පිළිබඳව සාකච්ඡා කළා තිබුණා. නමුත් පක්ෂ විසින් ගන්නා ලද මේ අතිශය ආందోళනාත්මක තීන්දුව ආසන්නතම මධ්‍යම කාරක සභා න්‍යාය පත්‍රයේ මාතෘකාවක් බවට වත්පත්ලා තිබුණේ නැහැ.
ඒත් එක්ක මං ඉතාමත්ම කෙටියෙන් දැනගන්නට කැමති මීළඟ කාරණයට යන්නට කලින් සංජීව, දුමින්ද දිසානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා පක්ෂයට විරෝධීව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ආසන සංවිධායකවරුන් ආකාරයෙන් ඉවත් කළාට පස්සේ පක්ෂයේ ප්‍රබලයන් සම්බන්ධවත් ඉදිරියේදී තීරණ ගැනීමයි කියලා. මේ සම්බන්ධ මොකක් හරි ඉඟියක් තියෙනවද මේ වෙනකොට?
මේ සම්බන්ධව සමාජ ජාල වෙබ්බඩවිවල තියෙන ආරංචිය ළඟට කියද්දී ලුක්ෂි ඒ අය කියමින් කතාව තමයි පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂව පවා පක්ෂයෙන් නිරපණ තැනට මේ තීන්දුව ඉස්සරහට යයි කියලා. නමුත් ඒක නිශ්චිතම අදහසක් අපිට නෑ. මේ ලොකු අය කියන කියන වෙන කවුද? අර මම පෙර සමහන් කළා වගේ මේ කුමාර වෙල්ගමලා ගාමිණී ලොකු ගේල බන්දුල ගුණවර්ධනලා දල සලහ පෙරුමලා ගැනද මේ කතා කරන්නේ? එහෙම නැතිනම් මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ වැනි කණ්ඩායමක් ගැනද මේ කතා කරන්නේ? නිශ්චිත නැහැ. නමුත් ඔබ කිව්වා කතාව අපට පැහැදිලි. විවිධ තැන්වලින් මේ අදහස මතුවෙමින් පවතිනවා. ඉදිරියේදී ඊට වඩා ප්‍රබල චරිතන් සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට පක්ෂය සූදානම් කියලා. ඒ වගේම ඔබේ කාරණා මතු කරන එක වටිනවා. මේ ඔය අලුත් පක්ෂ සංවිධායක සම ලැබුණු කණ්ඩායමත් එක්ක පක්ෂ මුලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. එතනට වාඩි වෙච්ච සියලු දෙනා කතා කළේ මේක පක්ෂ නායකත්වය විසින් ගත්ත ඉතාම නිවැරදි තීරණයක්. ඒක තැනකදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ලක්ෂ්මනාපා අභිවර්තන ඇමතිවරයා කියනවද රුචි ජනාධිපතිවර අවුරුද්දක් බලාගෙන හිටියා මේගොල්ලෝ වැඩ කරන විදිය ඕන දෙයක් කියන්න ඕන දෙයක් කතා කරන්න ඕන විරෝධතාවයක් ප්‍රකාශ කරන්න ඊට ලබා දෙලා තිබුණා. නමුත් පක්ෂයකට විනයක් තිබිය යුතුයි කියන තැනින් ඔහු කතාව නතර කළා. එතනදී අපිට එන්න ලැබෙන නිගමනය තමයි එහෙනම් පක්ෂයේ විනය සම්බන්ධ කාරණාවක් විදිහට තමයි ව්‍යාසන සංවිධායකවරු ඉවත් කරලා තියෙන්නේ කියලා. අපි දන්නේ සාමාන්‍ය නීතියේ තියෙන ප්‍රධාන තරලම මූලධර්මයක්නේ. එකම වරදකට දෙන්නෙකුට දෙවිදිහකට දඬුවම් කරන්න බෑ කියලා දුක්සි. අන්නේ මූලධර්මේ නම් මේ සිද්ධියේදී අපට රැකගත් ආකාරයක් දකින්න ලැබෙන්නේ නැහැ.
සංජීව, මගේ මීළඟ අවධානය යොමුවන්නේ දේශපාලනික වශයෙන් සහ සිවිල් ජනසමාජීය වශයෙන් මේ ආකාර දෙකින්ම ශ්‍රී ලංකාවට බලපාන කාරණා දෙකක් පිළිබඳව. එකක් තමයි පාතාලයේ නැවත හිස එසවීම. අපිට මතකයි පසුගිය කාල වකවානුවතුලදී පාතාලය මූලික වුණු සිදුවීම් කිහිපයක් ඇති වුණා. විශේෂයෙන්ම පසුගිය මහමැතිවරණයේ සිට පවා මේ සම්බන්ධව කතාබහක් ඇති වෙලා තිබුණා. ඒක තවත් උත්සන්න වුණා පසුගිය සතියේදී භාරත ලක්ෂ්මන් ඝාතනයේ සැකකරුවෙකු වුණු දෙමටගොඩ චමින්ද ඉලක්ක කරගෙන බන්ධනාගාර බස් රථයට තබන ලද වෙඩි ප්‍රහාරය. දැන් ඊයේ රාත්‍රී වෙනකොට තවත් පාතාලය හා සම්බන්ධ මරණ තුනක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වගේ නොයෙකුත් සිදුවීම් වාර්තාවන අතරතුරේදී පාතාලයේ හිසෙසවීම සම්බන්ධව විශාල කතාබහක් ඇති වෙමින් පවතිනවා. මේකට දේශපාලනික වශයෙන්ුත් යම් කිසිවූ පසුබිමක් තියෙනවාද කියලත් සැකයක් ඇති වෙනවා. මේ සම්බන්ධව විවිධ පුද්ගලයින් කරන වක්‍රාකාරයෙන් කරන යම් යම් ප්‍රකාශ පිළිබඳව කල්පනා කළාම ඒක එක කතාවක්. ඊළඟ කතාව මේ පොහොර ප්‍රශ්නය මූලික කරගෙන ශ්‍රී ලංකීය ගොවියාට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. පොහොර මිටිය නැවත වතාවක් රුපියල් 350ට ලබා දිය යුතුයි. ගොවියාගේ අස්වනු වලට සාධාරණ මිලක් ලබා දිය යුතුයි කියන කතාව මූලික කරගෙන ගොවි උද්ඝෝෂණ ගණනාවක් පසුගිය කාලවකවානුවේදී අහන්නට ලැබුණා. ගිය සතියෙත් එවන් වූ සුවිසල් උද්ඝෝෂණයක් පැවැත්වුණා. දේශපාලනිකවත් සිවිල් ජනසමාජයටත් විශේෂයෙන් බලපාන මේ කාරණා දෙක සම්බන්ධයෙන් රජයේ ප්‍රබලින් දක්වන යම් යම් මතිමතාන්තර සහ සමාජීය ඇති වෙලා තියෙන සුවිශේෂී අවධානය පිළිබඳව පුළුල් විග්‍රහයක් මා ඔබගෙන් බලාපොරොත්තු වෙන සංජීව. අපි පාතාලයේ හිසෙසවීම හා සම්බන්ධ වන කතාවෙන් පටන් ගනිමු ඉස්සෙල්ලාම.
ඒ පිළිබඳව පුළුල් මාතෘකාවක් නිර්මාණය වෙලා තියෙනවා. හැන්දෑවේ ඒකාබද්ධ විපක්ෂයේ මේ සම්බන්ධ නිවේදනයක් පවා නිකුත් කළා. ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. වහාම මේ පාතාලයේ මර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේක ඒකාබද්ධ විපක්ෂය හෝ ආණ්ඩුවට එරෙහි කණ්ඩායමක් විසින් මතු කරගන්න ලද හෝ නිර්මාණය කරගන්න ලද මාතෘකාවක් නෙවෙයි. ජනාධිපතිවරයා පවා ඉතාම නිහතමානීව මෙවැනි ප්‍රශ්නයක් තිබෙනා බව පිළිගන්නවා. ඒ පිළිගන්නාලද අදහස ප්‍රකාශ කළ අවස්ථාවක් විශේෂිතයි. ලුක්ෂි මේ කතාව ජනාධිපතිතුමා කියන්නේ නාරහෙන් පිට අභයාරාමයේ. දැන් කෙනෙක්ට එක පාර්තම කුතුහලයක් දැනෙන්න පුළුවන්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අභයාරාමයට ගියා. ඔහු ගියා ඒ ඊයේ පස්වරුවේ අභයාරාම විහාරස්ත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට වෘත්තිට්ටු ආනන්ද හමුදුරුව ජනාධිපතිතුමාට තමයි ආරාධනා කළ තිබුණේ. අභයාරාමයට සෞඛ්‍ය මිත්‍ර ඉදිරියේ එතුමතාවක් මුන් කියලා තියෙනවා. මෙන්න මේ දහම් පාසල උත්සවයේ අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා මම පොලිස්පතිතුමාට පෙරේද පෞද්ගලිකව කතා කළා. මම දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ දුරකථනයෙන් කතා කළා. මම පූජි ජයසුන්දරට ඒ දුරකථනයෙන් කතා කළා. මම ඍජු උපදෙස් ලබා දුන්න වහාම පාතාලේ මර්ධනය වෙනුවෙන් පොලිසිය යුද හමුදාව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ප්‍රකාශ කරන්න කියලා. මේ වන විට පොලිසිය කොළඹ ඇතුළු තදාසන කලාප රැසක මාර්ග බාධක යොදා ගනිමින් විශේෂ ගවේෂණයක් සිදු කරනවා. පැය තුනෙන් තුරට ඒ තොරතුරු පිළිබඳව ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීම දක්වා වූ ධාම දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පහුගිය පැය 70 අතර කාලය තුර 20-21ක් විතර මේ කියන්නේ පාතාලයේ ගැටුම් හේතුවෙන් එක අවස්ථාවකදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තියන වැලිකඩ බන්ධනාගාරය ළඟ. ඒ වගේම සෙනසුරාදා රෑ ගල්ලකට තවත් මරණයක් සිද්ධ වුණා. ඒ වගේම පසුගිය සිකුරාදා දහවල් වැලිකඩ බන්ධනාගාරය සඳ තවත් වෙඩි තැබීමක් සිද්ධ වෙනවා. තාම ඛේදනීය සිද්ධියක් එතන සිද්ධ වෙන්නේ. එක්තරා පාතාල සමාජිකයෙකුගේ බිරිඳක් එල්ල කරගෙන සබනාලද වෙඩිල්ලෙන් අහිංසක ගැබිණි කාන්තාවක් වන ලබන්නේ තාමත් බරපතල තත්ත්වයකම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔබ විජේසේකර පුරදී තරුණයෙක් ඝාතනයට ලක් වෙනවා. මේ විදිහ සිදුවීම් රැසක් සිදු වුණා. මේක ආණ්ඩුව තේරුම් ගන්න තියෙනවා. ජනාධිපතිතුමාගේ ඍජු අවධානය මේ සඳහා යොමු වෙලා තියෙනවා. පොලිසිය මේ සඳහා වැඩ පිළිවෙල ලක්ෂණයක් පෙන්නලා තියෙනවා. ඒ උත්සවය අපට එම් මාස්පන් විසඳුමකට යන්න හැකියාව ලැබී කියන බලාපොරොත්තුව තියෙනවා. සමාජයේ කලබල නැත ඊළඟ ප්‍රමුඛතම සංස්කෘතිය බවට පත් වෙන මුසීපත් කළ පොහොර සහනාධාරයේ පොහොර සහනාධාරයේ සමග එකට ගැටගෙන ඉස්ස ඉහි සහෝදර ප්‍රශ්නේ බවට පත් වෙනවා. මේ සඳහා පහතක මිල රුපියල් 15ට 18ට බහැලා තියෙනවා. රුපියල් 50ට වීමෙලදී ගන්න ගියාඩුව කටයුතු කළා. මේ ආණ්ඩුව ඊ කිලෝ රුපියල් 60ට ලබා දීම සම්බන්ධව වැඩ පිළිවෙලක් සමාජයට යෝජනා කරලා තිබුණා. කෙසේ වෙතත් මේ වැඩ පිළිවෙල එක පැත්තකින් සාර්ථක වෙලාද මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ජනතා විමුක්ත පෙරමුණ මාතෘකාව එක තැනකදී කියනවා මේ ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා 2012 අනුගමනය කළ ඉගෙන ශ්‍රී ලංකා නැතිනම් යළි පුබුදු ශ්‍රී ලංකා වැඩසටහන. ඒ වැඩසටහනේ මූලිකම ලක්ෂණේ බවට සංකල්පයේ බවට පත්ුනේ දේශීය නිෂ්පාදන ආර්ථිකය අමතක කොට කටයුතු කිරීම. ඒ වැඩ පිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස මේ දේශීය කෘෂිකර්මාන්තයේ බිඳ වැටෙන බවට සභායික පැත්තකින් තර්කයක් ඉදිරිපත් වුණේ. පෝර පස්සේ බොහොම දුරදිග ගිහිල්ලා ওই තරම් දුරදිග ගොස් තිබෙනවාද කියනවා නම් තම ශ්‍රී ලංකා ගොවිජන සම්මේලනයේ ජෛව පිහිට මුහන්සි නාමල් කරුණාවත් එහි ප්‍රධානිය ඌ ඇතුළු කණ්ඩායමක් දිලා අන්තපුරේ ගොවීන්ෙක් අනුරාධපුරයේ ඉන්න ආණ්ඩුවේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කෘෂිකර්ම ඇමතිවරයා වන දුමින්ද සිසානායක ඇමතිවරයාගේ ගිය වට කරනවා. එතනදී ඔහුගේ පෞද්ගලික ඒකම්වරයා විල දුමින්ද ඇමතිතුමාට දුරකථන මුතුමක් ගන්න නාමල් කරුණාවත්තට අවස්ථාව සම්පාදනය කරනවා. එතනදී මේ කාරණාව සාකච්ඡා කරලා යම් මට්ටමකට සම්මතයකට පත් වෙනවා. දුමින්ද සිසානායක ඇමතිතුමා ඊට පහෝදාම ගොවි සංවිධාන රසක නායකින් කැඳවල මේ ගැන කතා කළා. එතනදී දුමින්ද ඇමතිතුමා කිව්වා දහස තමයි ඒ ගොවි නායක එකඟ වුණා මේ අලුත් වැඩපිළිවෙලට. දැන් අවම මිල රුපියල් 1500යි පොහොර පිටියේ. නමුත් ජනතාව ගොවි නිල්ලන්නේ 350ට පොහොර. ඒ වගේම දුමින්ද සිසානායක ඇමතිවරයා කියනවා මේ පොහොර භාවිතය සම්බන්ධයෙන් විශේෂයෙන් වකුගඩු රෝගය පිළිබඳව පරීක්ෂණ සිදුකළ විද්‍යුත් මේ සියලු දෙනා පෙන්වා දුන්නා. අපේ පොහොර භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සියල්ල ගැන හිතලා තමයි මේ සිංදු ගැටි අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යෝජනා කළේ. නමුත් ඒ කිසිවක් තාම ගොවි ජනතාව විසින් පිළිගත් බවක් අපට පේන්නේ නැහැ. ඊයේ දහවල් වෙනකම්ම රටේ ස්ථාන කිහිපයක 350ට පොහොර 20000 සහත්ක මිල ඉල්ලා ගොවීන් උද්ඝෝෂණ රැසක් සංවිධානය කර තිබුණා.
ඊළඟට තවත් මේ උණුසුම් කතාවක් ඇතිවෙන්නට මූලිකවරු සිදුවීමක් බවට පත්ුනේ බරපතල වංචා හා දූෂණ කොමිසමේ ලේකම්වරයා ලැසිල් ද සිල්වා මහතා ඉවත් කරන්නට කටයුතු කිරීම පිළිබඳව මේ සම්බන්ධව මේ විවිධ කතන්දර ඇහෙනවා සංජීව. බරපතල වංචා හා දූෂණ කොමිසමේ මේ ලේකම්වරයා හිටපු ලේකම්වරයා විදිහට දැන් අපිට හඳුන්වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ලැසිල් සිල්වා මහතා බැසිල් රාජපක්ෂගේ ඥාතියෙක්. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වුණු වංචා හා දූෂණ සම්බන්ධව තියෙන මේ ලිපිගොනු ඔහු යට ගැසුවා. ඒ නිසා තමයි ලැසිල් ද සිල්වා මේ බැසිල් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඉවත් කළේ කියලා. මේක ප්‍රබලව නැගුණු මතයක්. ඊට පස්සේ තවත් විවිධ කතන්දර කිහිපයක් අපිට අහන්නට ලැබෙනවා. ඔහුගේ රාජකාරී කටයුතු ඔහු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නෙළුණු යම් යම් මතවාදත් මේ අතරතුරේ තියෙනවා. මම කැමතියි මේ බරපතල වංචා හා දූෂණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම හා සම්බන්ධව ඇතිවලා තියෙන මතවාදත් යම් කිසි වූ දේශපාලනික පසුබිමක් මේට නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව තොරතුරු දැනගන්න.
ලැසිල් ද සිල්වා බැසිල් රාජපක්ෂගේ නෑදෑයෙක්ද කියන කාරණාව සාකච්ඡාවට ලක් වෙච්ච කාරණාවක්. මේ පිළිබඳ මට උකට පැහැදිලි කරන්න තියෙන එක මූලාශ්‍රයයි. ඒ තමයි මා දුටුවා ඊයේ ඉඳලා ලංකාදීප පත්‍රයේ ලැසිල් ද සිල්වා ලබා දුන්නු සමග සාකච්ඡාවක්. ඒදී ඔහු කියලා තිබුණා බැසිල් රාජපක්ෂ මගේ ඥාතියෙක් තමයි. හැබැයි මා විසින් සිදු කළ පරීක්ෂණ කටයුතු වලදී මං මේ නෑදෑකම සැලකුවේ නැහැ කියලා. එකතකින් මේක බොහොම ළඟ ලේ නෑදෑකමක් වෙන්න විදිහක් නැහැ. ඒ ලේ නෑදෑකමක් වෙනවා නම් සිරුකේ පමණක් ඥාතියෙක් ඉන්න බෑ. ඒ නෑදෑකම එහෙනම් මහින්ද රාජපක්ෂට කොටාබේ රාජපක්ෂට අදාළ විය යුතුයි. මේ රාජපක්ෂ වරුන් තිදෙනා මේ කොමිසමට කැඳවා තිබුණා. මේ ඉවත් කිරීම සමන සමාජය තුළ පිළිබඳ සංවාදයක් තිබුණා. පසුගිය අවුරුද්දේ මාර්තු 3 වෙනිදා තමයි මේ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසම සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ. එහි වර්ෂයේ දැන් නිමාවට පත් වෙලා තියෙන වෙලාව. ලැසිල් ද සිල්වා සම්බන්ධව දැන් මේ කොමිසමේ මූලික කටයුතු ක්‍රියාත්මක වෙන කිසිය අවස්ථාවකදී අපි ඔහු අයින් කරාවි කියලා හෝඩුවාවක් අතහලා තිබුණා. මේ ඉවත් කිරීම සිද්ධ වෙන නිදා ක්‍රමවේදය ඔබට පැහැදිලි කළ යුතුයි. ජනාධිපති ලේකම් බීබී අපේ ෆෝන් ලිපියක් යවනවා ලැසිල් ද සිල්වාට. ඔබගේ දුරේ මෙතනින් අවසන්. ඒ අවසන් කිරීම එක අතකින් අපට තේරුම් ගන්න වෙන්නේ සාමාන්‍ය මෙහෙම පත් කිරීමක් කරන්න අවුරුද්දකට අවුරුද්දකින් පසුව දුර දුරේ ඒ නිල කාලේ දීර්ඝ නොකිරීමක් විදිහට අපිට එක පැත්තකින් තේරුම් ගන්නට පුළුවන්. කෙසේවිතත් රැසිල් ද සිල්වා ප්‍රකාශ කළා තිබුණේ මගේ ඉවත් කිරීම සම්බන්ධ කිසිදු හේතු දැක්වීමක් ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද ලිපිය තිබුණේ නැහැ. මාව පත් කළෙත් ලේකම්වරයාගේ අත්පනින් එවන ලද ලිපියකින්, මාව ඉවත් කළෙත් ලේකම්වරයාගේ අත්පනින් එවන ලද ලිපියකින් කියලා. නමුත් ඇයි ඉවත් කළේ කියන කුතුහලේ හැමෝටම තියෙනවා. දේශපාලන වශයෙන් ඇතමුන්ට තියෙන සැකය සහ චෝදනාව තමයි ආණ්ඩුවට තමන්ට උවමනා කරන වැඩපිළිවෙලක් බහුලවා ක්‍රියාත්මක කරවා ගන්න බැරි වෙච්ච නිසා මේ ඉවත් කිරීම සිද්ධ කළා කියලා තමයි ආණ්ඩුවට අකමැති විපක්ෂ දේශපාලන කණ්ඩායම විසින් විශ්වාස කරන තර්කය. ඒක තමයි දේශපාලන වේදිකාවේ සහ ප්‍රවෘත්ති සාකච්ඡා තුළ අපට ඇහෙන්නේ.
සංජීව, මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධව අලුත් තොරතුරු අපිට වාර්තා වෙනවද පසුගිය සතියේ?
ඒ ගැන අලුත්ම තොරතුරු විදියට මට කියන්න තියෙන්නේ පෙරේදා රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දළදා මඳින්ට පහනුවරට ගියා. දන්ත ධාතුන් වහන්සේ වන්දනා කර දළදා මාලිගේ පරිශ්‍රම එළියට එන වෙලාවේ මාධ්‍යවේදී සරහට කියලා මුලින්ම අහපු ප්‍රශ්න තමයි ඒකාබද්ධ විපක්ෂ 1000ක් වින්දා හයි පිටියට පුරස්සීමක් කරන ඔබතුමා යනවද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ක වරණ කියනවා ඔහු මම සහභාගි වෙනවා කියලා. එතකොට ඒකාබද්ධ විපක්ෂ පැත්තෙන් දින අලුත්ම ආරංචියට කියන දින ඒ කතාව මහින්ද රාජපක්ෂ නිල වශයෙන්ම තහවුරු කරනවා. ඉරස්වීමට තමන් සහභාගි වන බව ඒ සඳහා වන සූදානමත් අපට ඒකාබද්ධ විපක්ෂයේ සංවැද්දලින් මේ දිනවල දකින්නට ලැබෙනවා.
හොඳයි, එහෙමනම් ඔවැනි වූ සිදුවීම් වාර්තාවන අතරතුරේදී අභාවප්‍රාප්ත හිටපු ඉඩම් අමාත්‍ය MKDS ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩු වූ ඒ අමාත්‍යදුරය පුරවනු ලැබුවා පසුගිය සතියේදී. මීට කලින් අපිට වාර්තා වුණේ සරත් ෆොන්සේකා මහතාට මේ තනතුර ලැබේවි කියලා. නමුත් ඔහුට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු භාර අමාත්‍යවරයා විදිහට තනතුර ලැබුණා. ඊට පස්සේ පසුගිය සතියේදී ඉඩම් අමාත්‍ය තනතුරත් පුරවනු ලැබුවා. මා කැමැති මේ සම්බන්ධව වන තොරතුරු කතා බහ කරමින් අද සාකච්ඡාවට නිමාවක් තබන්න සංජීව.
දැනටමත් ලොකු ඇමතිකමක් තියෙන කෙනෙකුට තමයි මේ පුරප්පාඩු වෙච්ච ඇමතිකම දුන්නේ. මොකද මේ වන විටත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු බහර අමාත්‍යවරයා විදිහට තමයි ජෝන් අමරතුංග මහතා කටයුතු කරමින් ඉන්නේ. එතුමන්ට දැනට දරන එම ඇමති දනතුරට අමතරව තමයි ඉඩම් ඇමතිකම ලැබෙන්නේ. ජෝන් අමරතුංග අද පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂ්ඨතම සාමාජිකයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම දෙතුන් දෙනාගේ කෙනෙක්. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විපක්ෂ නායක දුරේ දරන කාලේ වැඩ බලන විපක්ෂ නායක තනතුර පවා පාර දෙන්නේ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාට. ඔහු වෘත්ති නීතිඥවරේ. ඔහුට තමයි මේ පුරප්පාඩු වෙච්ච ඉඩම් අමාත්‍යය ලබා දීමට නිර්ණය කළා තියෙන්නේ. ඒ අනුව පසුගිය සතියේ ජනාධිපතිවරයා ඉදිරියේ දී එම තනතුරේ වැඩ බාර ගත්තා.
හොඳයි සංජීව, එහෙමනම් අපි ඔබට සමුදෙනා ලැබෙන සතිය සඳහා හමුවන බලාපොරොත්තු වෙන්න. අපි විශ්වාස කරනවා මේ කතාවල ඈඳ තොරතුරු විදිහට අපිට අලුත් තොරතුරු වාර්තා කරන්නට ඔබට හැකියාවක් ලැබේවි. ඉසෙත් නොමෙතනම් අලුතින් දේශපාලනිකව වඩාත් කතාබහට ලක්වන තොරතුරු පිළිබඳව ඔබ හොඳ අවබෝධයෙන් ලැබෙන සතියේදී අපත් සමග සම්බන්ධ වේවි කියලා සුපුරුදු ලෙසින් බොහොම ස්තුතියි සංජීව. සවිස්තරාත්මකව තොරතුරු වාර්තා කළාට මේ සතියේදීත් අපත් සමග සම්බන්ධ වෙමින් ආයුබෝවන්.
රණතුංගගේ මිනුවන්ගොඩ ආදර්ශයේ තව කොයින් හරි පටන් ගනීද කියලා ඒ සිදුවන්නට යම් විටක් තියෙනවා. මොකද ලොව වරක් සිදුවුණු දෑ ඒ හා සමාන අවස්ථාවලදී නැවත නැවත සිදුවනවා කියලා ලෝකේ න්‍යායක් තියෙනවා. ඒ න්‍යායෙන් බැලුවොත් තවස්තර කිව්වේ වැරදි සිදු.
හොඳයි, බොහොම ස්තුතියි, අපි සඳහාම වෙමු.